අයිබුවන් දරුවනි, අද දින මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණිය විද්‍යාව පළමු පෙළ පොතේ 8 වන පාඩම 8 වන ඒකකය රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස. එහෙම නැත්නම් ඒ පළමු පෙළ පොතේ අවසාන පාඩම. ඉතින් අපි දන්නවා අපි 10 ශ්‍රේණියේදී ප්‍රතික්‍රියා පිළිබඳව ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට තියෙන කරුණු කාරණා කතා කරලා තියෙනවා. එතකොට අපි දන්නවා උෂ්ණත්ව වෙනසක් වෙන්න පුළුවන්. රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා තියෙනවා නම් අවක්ෂේපයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි තැම්පත් වෙන්න පුළුවන්. වර්ණ වෙනසක් වෙන්න පුළුවන්. ශබ්දයක් එන්න පුළුවන්. මේ විදිහේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බව තහවුරු කර ගැනීමට විවිධ සාක්ෂි තියෙනවා. ඒ ගැන අපි 10 ශ්‍රේණියේදී කතා කරලා තියෙනවා. දැන් අපි සාමාන්‍ය විද්‍යාගාර පරීක්ෂණයක් කරනකොට අපි අත්විඳලා තියෙනවා සමහර පරීක්ෂණවලදී සමහර රසායනික ද්‍රව්‍ය එකතු කිරීමේදී ඒ භාජනය, ඒ රසායනික ද්‍රව්‍ය අඩංගු භාජනය සමහර ප්‍රතික්‍රියා සිදුවීමේදී සිසිල් වන බවත් සමහර ප්‍රතික්‍රියා සිදුවීමේදී උණුසුම් වන බවත් ඒ ඕගලන්ගේ පෙළ පොතේ සඳහන් වෙනවා. එම පාඩමේ ක්‍රියාකාරකම 8:1 කියන ක්‍රියාකාරකම මේක 204 වෙනි පිටුවේ තමයි සඳහන් වෙන්නේ පෙළ පොතේ. ඉතින් එතන භාවිත කරන්න කියලා කියනවා ඝන සෙන්ටිමීටර් 100 පමණ වන බීකර දෙකක්, උෂ්ණතමානයක්, වීදුරු කූරක්, ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන රසායනික ද්‍රව්‍යයක්. ඉතින් අපි මේක යොදාගෙන අපි මුලින්ම මේ අදාළ රසායනිකයන් දියවීමේදී උෂ්ණත්ව වෙනසක් වෙනවාද කියන එක තමයි මේ ක්‍රියාකාරකමේදී පැහැදිලි කරගන්නේ. අපි දැන් එක් බීකරයකට ජලය එකතු කර, සාමාන්‍ය බීකරයෙන් අඩක් පමණ ජලය එකතු කර අපි සාමාන්‍ය ප්‍රතික්‍රියාව සිදුවීමට පෙර ආරම්භක උෂ්ණත්වය මනින්න ලබනවා. එම බීකරයට ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්වල්පයක් එකතු කර වීදුරු කූරයෙන් හොඳින් කලතනවා. ඉන්පස්සේ අපි නැවත උෂ්ණත්වය සටහන් කර ගැනීම සිදු කරනවා. ඊළඟට දෙවන බීකරයටද අඩක් පමණ ජලය දමා එම බීකරයට ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් ස්වල්පයක් එක් කරලා වීදුරු කූරෙන් කලතා නැවත උෂ්ණත්වය සටහන් කරගන්න. ඉතින් මෙන්න මෙතන අපි ක්‍රියාකාරකම් දෙකක් කළා. එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය දිය කිරීම, අනිත් එක තමයි ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලය දිය කිරීම. මේ අවස්ථා දෙකේදී උෂ්ණත්ව වෙනසක් සිදුවෙනවාද ප්‍රතික්‍රියාව සිදුවීමේදී නැත්නම් ජලයේ දිය කිරීමේ. ඉතින් මේවා අපිට පැහැදිලිව නිරීක්ෂණය වෙනවා ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය වීමේදී උෂ්ණත්ව ඉහළ යාමක් සිදුවෙන බව. ඒ වගේම ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දිය කරන විට උෂ්ණත්වය පහළ යාමක් සිදුවෙනවා. එහෙමනම් මෙම ඉහළ යාම සහ පහළ යාම සිදුවෙන්නේ කෙසේද? එහෙමනම් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? එහෙමනම් ප්‍රතික්‍රියාව, එහෙම නැත්නම් ඒ රසායනිකයන් ජලයේ දිය ගිරීමේදී තාපය පිට වෙලා දෙනවා නම් පද්ධතිය උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදු වෙනවා. රසායනික ප්‍රතික්‍රියාව, එහෙම නැත්නම් ඒ ඝන සෝඩියම් ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දිය කිරීමේදී තාපය අවශෝෂණය කරගෙන නම් පද්ධතියෙන් පද්ධතිය උෂ්ණත්වය පහළ යනවා. උෂ්ණත්ව තාපය දැන් තාපය කියන එක අපි දන්නවා ඍජුව මනින්න බෑ. තාපයේ මනින්න අපි උපයෝගී කරගන්නවා උෂ්ණත්ව වෙනස. ඉතින් අවශෝෂණය වූ තාප ප්‍රමාණය මුක්ත වූ අවශෝෂණය වූ හෝ මුක්ත වූ තාප ප්‍රමාණය මිම්මක් ලෙස තමයි උෂ්ණත්වය අපි යොදාගන්නේ. ඊළඟට අපිට තව පරීක්ෂණයක් තියෙනවා ක්‍රියාකාරකමක් ඔගුලන්ගේ පෙළපොතේ 205 වෙනි පිටුවේ ඉහලින්ම. ඒකේ තියෙනවා ක්‍රියාකාරකම 8.2 උඩා බීකරයක් මැග්නීසියම් පටි කැබැල්ලක් තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයේ උෂ්ණත්ව මානය. මේකදී අපි ඉස්සෙල්ලාම කරන්නේ තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයේ ස්වල්පයක් මිලිලීටර් 10ක් පමණ කුඩා බීකරයකට දාලා එහි උෂ්ණත්වය සටහන් කරගන්න. ඊට පස්සේ සෙන්ටිමීටර් 2ක් පමණ දිග මැග්නීසියම් පටි කැබැල්ලක් දානවා භාජනයට ආම්ලයට. ප්‍රතික්‍රියාව අවසානයේදී යලිත් උෂ්ණත්වය මැනගන්න. හරි. ඉතින් මේකෙදිත් අපිට පැහැදිලිව නිරීක්ෂණය වෙනවා මැග්නීසියම් ලෝහය හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය සමග ප්‍රතික්‍රියා කරන විට උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව. එනම් මෙම ප්‍රතික්‍රියාව සිදුවීමේදී තාපය පිට වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තාපය පිට කරමින් සිදු වූ රසායනික ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනවා. ඉතින් ඒ නිසා තාපදායක ප්‍රතික්‍රියාවක් අපිට සමීකරණයකින් පැහැදිලිව නිරූපණය කරන්න පුළුවන් පොදු වශයෙන්. ඒ සමීකරණයේ වම් පැත්තේ ප්‍රතික්‍රියක තියෙන්න ඕනේ, දකුණු පැත්තේ ඵල තියෙන්න ඕනේ, ඊට අමතරව තාපය පිටවන තාපය සඳහන් වෙලා තියෙන්න ඕනේ එකතුවක් හැටියට. අපි දල වශයෙන් හිතුවොත් ප්‍රතික්‍රියකවල ශක්තිය කිලෝ ජූල් 30ක් කියලා, ඵලවල ශක්තිය කිලෝ ජූල් 25යි නම් තාපයේ ලෙස කිලෝ ජූල් 5ක ශක්තියක් පිට වෙලා තියෙනවා. එනම් අපිට මේ විදිහට හිතුවොත්, මේ අගයන් එක්ක හිතුවොත් මේ සමීකරණයක ශක්ති දෙපැත්තේ සමාන වෙන්න ඕනේ. ඒ වෙනසේදී තාපය පිට වෙලා හෝ ලබා ගැනීම හෝ සිදු වෙනවද කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේ අගයක් ගැන හිතුවොත්. හරි, ඊළඟට දැන් මේ විදිහට තාපදායක ප්‍රතික්‍රියාවකදී තාපය පිටවීමට හේතුව තමයි ඵලසතු ශක්තිය ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා අඩුවීම. ඒ ප්‍රතික්‍රියක සතු ශක්තිය අපි දැන් අර අගේනුත් ඒක පැහැදිලි කරගන්න පුළුවන්. ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා ඵලසතු ශක්තිය අඩුයි. එහෙම නැත්නම් ඵලසතු ශක්තියට වඩා ප්‍රතික්‍රියක සතු ශක්තිය වැඩි. එතකොට ඵල සහ තාපය දෙකම එකතු වුණොත් ඒ තාපය ලෙස පිටවෙන ශක්ති ප්‍රමාණයත් ඵලවල තියෙන ශක්ති ප්‍රමාණයත් දෙකම එකතු වුණොත් තමයි ප්‍රතික්‍රියකවල ශක්තියට සමාන වීම සිදු වෙන්නේ. මේක තාපදායක ප්‍රතික්‍රියාවකදී දක්නට ලැබෙන ලක්ෂණයක්. ඉතින් මේ වගේ එකක් අපි කොහොමද ශක්ති මට්ටම් සටහනක් මගින් නිරූපණය කරන්නේ? ඉතින් අපි ඒ සඳහා අපි කලින් 8.2 ක්‍රියාකාරකමේදී අධ්‍යයනය කළ තාපදායක ප්‍රතික්‍රියාවම මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන් පෙළපොතේත් ඒ සමීකරණය දැක්වෙනවා. ඊළඟට ඒකෙදී දැන් අපි යොදාගත්තේ මැග්නීසියම් පටි කැබැල්ලක් නිසා මැග්නීසියම් ලියලා Mg ලියලා වරහන් තුල S අකුර දානවා. ඒ කියන්නේ මැග්නීසියම් අපි ඝන ලෙස භාවිත කළේ. ධන ලකුණ දාලා HCl කියන හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය දාලා ඒකේ වරහන් තුල Aq ලියනවා, ජලීය බව ගවන්න. ඊට පස්සේ ඊතලේ ඊළඟට MgCl2 මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඒකත් ඒ කියු ධන හයිඩ්‍රජන් වායු පිටවීම සිදු වෙනවා. ඊට අමතරව තාපය පිටවීම සිදු වෙනවා. එතකොට මැග්නීසියම් සහ HCl වල තියෙන සතු ශක්තිය සමාන වෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් හයිඩ්‍රජන් සහ තාපේ කියන සියල්ලගීම ශක්තිය එකතුවට. හැබැයි මේකේ පළ ලෙස හඳුන්වන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් වායුව. තමතරව තාපය පිටවෙයි. එනිසා මේ තාපයත් අයින් කරලා ගත්තොත් ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා පළවල ශක්තිය අඩුයි. ඒ නිසා තාපදායක ප්‍රතික්‍රියාවක් අපි ශක්ති මට්ටම් සටහනක නිරූපණය කරනකොට ශක්තියනේ අපි සිරසක්ෂයට ගන්නෙ. එතකොට ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි නිසා එයා ඉහළින් දානවා පහළ ඉර තුල ලියනවා අපි පළ කිය. එතකොට ප්‍රතික්‍රියකවල ඉඳලා පළ දක්වානේ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. ඒ නිසා ප්‍රතික්‍රියක සිට පළ දක්වා ඊතලයේ දානවා. ඒ වගේම ඒ ඊතලයෙන් අපි ලියනවා ශක්තිය පිටවෙන බව තවත් ඊතලයකින් ඉවතට ශක්තිය පිටවන බව නිරූපණය කරනවා. ඉතින් මේකම අපි සමීකරණයට අදාළවම දැම්මුත් මොනවද ප්‍රතික්‍රියක මොනවද ඵල මොනවද පිටවෙන්නේ කියන එක අපිට ඒ සටහනේ නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ගේ පෙළ පොතේ දකුණු අත පැත්තේ ඒ සටහනත් නිරූපණය කරනවා. එතකොට මේකේ තියෙන ප්‍රතික්‍රියක තමයි අපි කලිනුත් කිව්වා වම් අත පැත්තේ තියෙන සමීකරණයේ ප්‍රතික්‍රියක දකුණු අත පැත්තේ තියෙන ඵල ප්‍රතික්‍රියක හැටියට දෙනවා මැග්නීසියම්. ඊට අමතරව දෙකයි HCl. ඒ කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඒ අය භෞතික ස්වභාවයත් එක්කම තමයි අපි ලියන්නේ. ඊළඟට යටරූලේ තියෙනවා සිරස් ඉරේ තිරස් ඉරේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය හයිඩ්‍රජන් ගෑස් යන දෙක. ඊට අමතරව ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ මැග්නීසියම් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ඉඳලා ඒ දෙක ප්‍රතික්‍රියා කරපුවාම මැග්නීසියම් ක්ලෝරයිඩ් හා හයිඩ්‍රජන් සෑදෙන නිසා ඊතලයේ අපි දාන්න ඕනේ ඉහළ සිට පහළට යොමු වන සේ. එතකොට මේ ප්‍රතික්‍රියාව සිදුවීමේදී අමතරව තාපයක් පිටවන නිසා ශක්තිය පිටවෙනවා කියලා ඊතලයේ ඉවතට දාන්න. මේක හොඳින් අධ්‍යයනය කළොත් ඔබටත් මේ සටහන් අඳ ගැනීම ඉතාම පහසුයි. නම් අමාරුවක් වෙන්නේ නැහැ. ඊළඟට අපි 8.2 තව ක්‍රියාකාරකමක් තියෙනවා. කුඩා බීකරයක් සිට්‍රික් අම්ල ද්‍රාවණය සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණය. මේ කුඩා බීකරයට සිට්‍රික් අම්ල ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 10ක් පමණ දාමා ඒ උෂ්ණත්වය සටහන් කරගන්න. ඕනෑම පරීක්ෂණයක් කිරීමේදී අපි ආරම්භ උෂ්ණත්වය සටහන් කර ගැනීම ඉතාම වැදගත්. සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයේද උෂ්ණත්වය සටහන් කරගන්න. සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 10ක් පමණ සිට්‍රික් අම්ලයේ සහිත බීකරයට දමා කලතා උෂ්ණත්වය සටහන් කරගන්න. හරි. ඉතින් මේකෙදී අපිට පැහැදිලි වෙන්නේ සිට්‍රික් අම්ලය සහ සෝඩියම් බයිකාබනේට් අතර ප්‍රතික්‍රියාව සිදු වන විට උෂ්ණත්වය පහළ යන බව නිරීක්ෂණය වෙනවා. එහෙමනම් සිට්‍රික් අම්ලයේ සෝඩියම් බයිකාබනේට් සමග ප්‍රතික්‍රියා කරන විට උෂ්ණත්වය පහළ යාමට හේතුව වන්නේ මොකද්ද? තාපය අවශෝෂණය වීමයි පද්ධතිය. තාපය අවශෝෂණය කරමින් සිදුවන ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා ලෙස හඳුන්වන. ඊළඟට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් අපි පොදුවේ නිරූපණය කරන්න පුළුවන්. අපි දැන් තාපදායක ප්‍රතික්‍රියාවකදී ලිව්වා ප්‍රතික්‍රියක වම් පැත්තේ දකුණු අත පැත්තේ ඵල ලිව්වා. ඒ වගේම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකත් ප්‍රතික්‍රියක වම් පැත්තේ ලියනවා ඵල දකුණු පැත්තේ ලියනවා. මේකේ වෙනස තමයි තාපදායක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක වලින් සිට පළ හැදෙනවා පළවලට අමතරව තාපය පිට වෙනවා. ඒ නිසා පළ පැත්තේමයි තාපය දාන්නේ. නමුත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී තාපය පද්ධතියෙන් උරා ගන්න. ඉතින් තාපය පද්ධතියෙන් උරා ගන්න නම් අපි තාපය ප්‍රතික්‍රියක වලට අමතරව ප්‍රතික්‍රියක පැත්තේ තියෙන්න ඕන. එතකොට ඒ දෙකෙන් එකතු වෙන තමයි පළ හැදෙන්නේ. අපි ඉස්සෙල්ල කතා කරපු විදිහට ප්‍රතික්‍රියක වල ශක්තිය කිලෝජූල් 25ක් නම් තාපය ලෙස පිට වෙනවා නම් කිලෝජූල් 5ක්. ඒ දෙකේම එකතුව තමයි පළ ලෙස හඳුන්වන්නේ. එතකොට කිලෝජූල් 30ක් ලෙස. හරි. ඉතින් මේ විදිහට තාපදායක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී තාපය අවශෝෂණය වීමට හේතුව තමයි ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා පළ සතු ශක්තිය වැඩි වීම. ඉතින් මෙන්න මේ වගේ එකක් කොහොමද අපි ශක්ති මට්ටම් සටහනක දක්වන්නේ? ඒක ඔබගේ 8/3 රූපේ පැහැදිලිව දක්නට ලැබෙනවා. අපි කලින් කියූප ආකාරයටම සිරස් අක්ෂය ශක්තිය. එතකොට ඒකේ ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. එකක් ඉහළ ශක්තියක් තියෙන පළවල, ඒ නිසා පළ ඉහළින් ගේනවා. ප්‍රතික්‍රියකවල ශක්තිය පහළයි, ඒක පහළින් ලියනවා. හැබැයි ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ ප්‍රතික්‍රියකවල ඉඳලා පළ දක්වා නිසා ඊතලයේ කොළපාට ඊතලයේ ඉහළට දාන. ඒ වගේම ශක්තිය අවශෝෂණය වන නිසා අපි ඒක කොළපාට ඊතලයේ දෙසට ලකුණු කිරීමක් සිදු කරනවා. හරි. ඊළඟට අපි බලමු රසායනික ප්‍රතික්‍රියාවකදී සිදුවන ශක්ති විපර්යාසයේ ප්‍රමාණාත්මකව සෙවීම සඳහා ක්‍රියාකාරකමක් තියෙනවා. ඒක ඔයගලගේ පෙළ පොතේ 8/3 ක්‍රියාකාරකම හැටියට සඳහන් වෙනවා. 207 වෙනි පිටුවේ ඉහළින්. ඒක කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ OH, හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයේ HCl අතර ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම කියලා. ඉතින් අපි මේ සඳහා යොදා ගන්නවා ඝන ඩෙසිමීටරේට මවුල දෙකක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 50. ඒ වගේම ඝන ඩෙසිමීටරේට මවුල දෙකක් වන හයිඩ්‍රොක්ලෝරික් ආම්ල ද්‍රාවණය ඝන සෙන්ටිමීටර 50. ඝන සෙන්ටිමීටර 100 බීකර දෙකක් 0.1 සෙල්සියස් අංශක දක්වන පරාසයේ ඇති උෂ්ණත්ව මානය. පොලිස්ටයිරීන් කෝප්පයක් වීදුරු කූඩක්. හරිද? ඉතින් දැන් අපි මේකෙදී කරන්නේ ඔබගේ පෙළ පොතේ 8/4 රූපයේ කෙරෙහි අවධානය යොමු කරොත් මේක ටිකක් තවත් පැහැදිලි වෙනවා. ඒ නිසා පොත පෙරලගෙන 207 වෙනි පිටුවේ 8/4 රූපයේ වෙත හිත යොමු කරන්න. ඒකේ තියෙනවා මේ රූප සටහනේ ලකුණු කරලා තියෙනවා උෂ්ණත්ව මානය තියෙනවා, වීදුරු කූර තියෙනවා, මන්තේ ලෙස පරිවාරක පියනක් තියෙනවා, ඇබයක් වගේ එකක්. ඊට අමතරව පොලිස්ටයිරීන් කෝප්පයක් තියෙනවා. ඒක ඇතුලේ මිශ්‍රණයේ තියෙනවා. ඊළඟට අපි ඊළඟට කරන්නේ කුඩා බීකර දෙකට වෙන වෙනම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 50ක්ද හයිඩ්‍රොක්ලෝරික් ආම්ල ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 50ක්ද බැගින් මිනුම් සරාවක් ආධාරයෙන් මැනගන්න. උෂ්ණත්ව මානය ආධාරයෙන් ඉම ද්‍රාවණ දිගේ ආරම්භ උෂ්ණත්වය සටහන් කරගන්න. ආරම්භ උෂ්ණත්වය සටහන් කරගන්න. ඊළඟට මේකේ අපි අවධානය යොමු කරන්න ඕනේ, අපි මේ ක්‍රියාකාරකම සිදු කරනවා නම් භෂ්ම ද්‍රාවණයේ උෂ්ණත්වය මැනීමෙන් පසු අම්ල ද්‍රාවණයේ උෂ්ණත්වය මැනීමට පෙර උෂ්ණත්ව මානය සෝදා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හේතුව තමයි භාජ්‍ය උෂ්ණත්වමානී භෂ්ම ද්‍රාවණේ ගෑවිලා තියෙන පුළුවන්. එතකොට අම්ල ද්‍රාවණයත් එක්ක එයා ඒ ගෑවිච්ච ටිකත් ප්‍රතික්‍රියා කරනවා. ඊළඟට මේ ද්‍රාවණ දෙක පොලිස්ටයිරීන් කෝප්පයට දමා වීදුරු කූරෙන් කලතා ලැබෙන උපරිම උෂ්ණත්වය සටහන් කරගන්න. දැන් අපි කිව්වනේ කලෙළු තාපය කියන එක ඍජුවම නින්න බෑ. හැබැයි අපිට Q සමානයි MC තීතා කියන සමීකරණය අනුසාරයෙන් උෂ්ණත්ව වෙනස හොයාගෙන Q වලගේ හොයාගන්න. ඊළඟට ප්‍රතික්‍රියාව ආශ්‍රිත තාප විපර්යාසය අපිට ගණනය කිරීම සඳහා මම කලින් සඳහන් කළ ආකාරයට Q සමානයි MC තීටා කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. මේකේ Q කියන්නේ තාප හෝමාරුව Q කියන්නේ මිශ්‍රණයේ සිදු උෂ්ණත්ව වෙනසට අදාළව හෝමාරුව තාප ප්‍රමාණය. තාප ප්‍රමාණය කිව්වත් කමක් නැහැ. M කියන්නේ මෙන්න මේ තාප හෝමාරුවට අදාළ නැත්නම් සම්බන්ධ ද්‍රව්‍ය ස්කන්ධය නැත්නම් මිශ්‍රණයේ ස්කන්ධය. ඊළඟට සිම්පල් C කියන්නේ තාප හෝමාරුව සම්බන්ධ ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව. තීටා කියන්නේ මිශ්‍රණයේ සිදු වූ උෂ්ණත්ව වෙනස. ඊළඟට දැන් මේක අපි ආරම්භයේදී භෂ්ම අම්ල ද්‍රාවණ දෙකේ උෂ්ණත්ව අපිට අසමානව ලැබෙනවා නම් ආරම්භ උෂ්ණත්වයේ ලෙස ඒවායේ මධ්‍යන්‍ය අගය ගන්න ඕනේ. ඒ කියන්නේ භෂ්ම ද්‍රාවණයේ උෂ්ණත්වයත් අම්ල ද්‍රාවණයේ උෂ්ණත්වයත් සංඛ්‍යාත්මක අගය අරගෙන ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න. ඊළඟට දැන් මේකෙදි යොදා ගන්න ගණනය කිරීම සිදු කරන්නේ අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාවේ මුළු තාප ප්‍රමාණයමනේ. ඉතින් මෙන්න මේ මුළු තාප ප්‍රමාණයට අදාළ තාප විපර්යාසයනේ. ඉතින් මෙන්න මේ මුළු තාප ප්‍රමාණයම ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100 උෂ්ණත්වයේ ඉහළ නැංවීමට ඉදී ඇති බව උපකල්පනය කරමින් තමයි මෙම ගැටලුව විසඳීම කරන්නේ. හරි, ඊළඟට දැන් අපිට මෙතන තවත් උපකල්පනයක් වැදගත් වෙනවා. මිශ්‍ර කිරීමට යොදාගනු ලැබුවේ තනුක ද්‍රාවණ බැවින් මිශ්‍රණයේ විශිෂ්ට තාප ධාරිතාව ජලයේ විශිෂ්ට තාප ධාරිතාවට සමානයි උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම ඒ නිසා මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි උපකල්පනය කරන්න පුළුවන්. එහෙමනම් අපි ඊළඟට ගැටලුව වෙත යොමු වෙමු. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව අපි දන්නවා සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් නම් 1000යි, ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් නම් 1යි. එම නිසා ජලයේ ඝන සෙන්ටිමීටර 100ක ස්කන්ධය ග්‍රෑම් 100ක් වෙයි. මෙම ක්‍රියාකාරකමේදී හරි, අපි දැන් මේකේදී දල වශයෙන් මෙහිදී අපි හිතනවා පරීක්ෂණයේදී නිරීක්ෂණය කළ ආකාරයට උෂ්ණත්ව වෙනස් වීම සිදු වුණේ සෙල්සියස් අංශක 10කින් නම් අපිට ඒ 10 කියන අගය පාවිච්චි කරලා ගැටළු විසඳීම කරන්න පුළුවන්. එහෙමනම් අපි මෙතනට Q සමාන MC තීටා සමීකරණය පාවිච්චි කරනවා. M හැටියට ස්කන්ධය ගන්න, ස්කන්ධය හැටියට අපි ජලයේ ස්කන්ධය ග්‍රෑම් 100 දීලා දෙනවා. ග්‍රෑම් මගේ කිලෝග්‍රෑම් කරගන්න ඕන. කිලෝග්‍රෑම් කිරීම සඳහා 100 බෙදනවා 1000ෙන්. එතකොට කිලෝග්‍රෑම් වලින් අදාලා ගේනවා. ඒ වගේම සිම්පල් සී කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200 කියන එක ඊළඟට ආදේශ කරනවා. ඊළඟට ගුණ කිරීම උෂ්ණත්ව වෙනසක right. ඊළඟට අපි සෙල්සියස් අංශ උෂ්ණත්ව වෙනස කීයද කියලා කලින් සඳහන් කළා. සෙල්සියස් අංශ උෂ්ණත්ව වෙනස 10යි. ඒ නිසා සෙල්සියස් අංශ වලින් 10ක් කියලා දාන්න. එතකොට මේ අගයන් තුන ගුණ කිරීමෙන් අපිට ලැබෙනවා පද්ධතියේ තාප විපර්යාසය ජූල් 4200ක් කියලා. ඉතින් මේකේ තවත් අපි අවධානය යොමු කරන්න ඕනේ කාරණේ තමයි අපි මෙහිදී යොදාගනු ලැබුවේ ඝන ඩෙසිමීටරයට මවුල දෙකක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50. ඒ වගේම ඝන ඩෙසිමීටරයට මවුල දෙකක් වන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඝන සෙන්ටිමීටර 50. ඉතින් මෙන්න මේ දෙක ප්‍රතික්‍රියා කරපුවම සිදු වන තාප විපර්යාසය තමයි එතනදී ගණනය කරන්න උත්සාහ ගත්තේ. රයිට්. මම හිතනවා ඔබලාට මේ ගැටලුව සරලව විසඳ ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඊළඟට අපි බලමු අවධානය යොමු කරලා. හරි. ඔබලන්ගේ පෙළපොතේ 209 වෙනි පිටුවේ අර අමතර දැනුම කියන රෝස පාට කොටුවට පහලින් තමයි අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මෙහිදී කරන්න බලාපොරොත්තු වෙන මේ පරීක්ෂණයේදී පරිසරයේ තාපය හානි වීමත් බඳුනට තාපය අවශෝෂණය වීමත් සිදු වෙනවා. පරිසරයේ තාප හානි වීමත් බඳුනට තාපය අවශෝෂණය වීමත් සිදු වෙනවා. මෙම තාප ප්‍රමාණය ගණනීයට ඇතුළත් නොවීම කියන එක බලවත් දෝෂයක් වෙනවා. එම අවම කර ගැනීම සඳහා තාප පරිවාරක පොලිස්ටයිරීන් කෝපය රිජුබෝම් කෝපයක් වගේ එකක් භාවිත කරන්න පුළුවන්. ප්‍රතික්‍රියක මිශ්‍රණයේ උෂ්ණත්වයේ මිශ්‍රණයේ පුරා ඒකාකාරව පැවතීමට මන්තයක් හෝ වීදුරු පුරක් අපි භාවිත කරනු ලබන. ඉතින් මේ පරීක්ෂණයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාව නිරීක්ෂණය වෙනවා. ඔබගේ පෙළපොතේ තේ සඳහන් වෙනවා. ඒකේ තියෙන්නේ ජලීය HCl ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඊට අමතරව ජලය හැදෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් AQ ජලීය ද්‍රාවණයක්. ඊට අමතරව ජලය හැදෙනවා H2O ලෙස. ඒක ද්‍රවයක්. හරි. දැන් මම කලින් K කියන්නේ හිටියේ. දැන් මෙතනදී අපි යොදාගත්තේ ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙවෙයි, ජලයේ දියවුණු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට ජලයේ දියවුණු එක ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අපි පාවිච්චි කරොත් අපිට මෙහිදී ලැබෙන තාප විපර්යාසය තව කීප ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් ලැබුණ වාගේට වඩා වෙනස් වෙනවා. මේ අනුව එකම රසායනික ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය ප්‍රතික්‍රියක හා ඵලපවතින භෞතික තත්ත්ව අනුව වෙනස් වීම වලට ලක්වීම සිදු වෙනවා. ඒ නිසා අපි රසායනික ප්‍රතික්‍රියාව ලියනකොට මේ තාප විපර්යාසය ගැන සඳහන් කිරීමේදී වරහන් තුළ අදාළ රසායනිකය ඝනයක් ලෙසද පවතින්නේ, ද්‍රවයක් ලෙසද පවතින්නේ, වායුවක් ලෙසද, නැත්නම් ජලීය ද්‍රාවණයක් ලෙසද. ඉතින් මේ සඳහා අපි භාවිත කරන ඉංග්‍රීසි අකුරුත් තියෙනවා. ඝන කියන්නේ සොලිඩ් නිසා S අකුර දානවා, ද්‍රව කියන්නේ ලික්විඩ් නිසා L අකුර දානවා, වායු කියන්නේ ගෑස් නිසා G අකුර දානවා, ජලීය බව දාන එක AQ කියන අකුරු දෙක භාවිත කර. දී මේ නිසා අපි අවධානය යොමු කරන්න ඕනේ රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රිතව සිදු වන තාප විපර්යාසය ප්‍රකාශ කිරීමේදී ප්‍රතික්‍රියක වල හා ඵලවල භෞතික තත්ත්ව දක්වන්න ඕනේ කියන කාර්යය. හරි. දැන් ඊළඟට අපිට එදිනෙදා ජීවිතයේදී විවිධ කටයුතු සඳහා තාපදායක හා තාප අවශෝෂක ප්‍රතික්‍රියා වැදගත් වෙනවා. ඉන්ධන දහනයෙන් අපි ශක්ති අවශ්‍යතා සපුරා ගන්න එක හැබැයි අපි ඒ සඳහා ප්‍රධාන වශයෙන් කෝල් එහෙම නැත්නම් ගල් අඟුරු පාවිච්චි කරනවා, ජීව වායුව එහෙම නැත්නම් මෙතේන් වායුව, ඊළඟට පෙට්‍රල්, මේ සඳහා ඉන්ධන ලෙස භාවිත කරනවා. මෙම ඉන්ධන දහනයෙන් පිටවන ශක්තිය වාහන ධාවනය, කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වීම නැත්නම් ක්‍රියා කිරීම වැනි කටයුතු සඳහා භාවිත වෙනවා. ඒ ඉන්ධන දහනය කියන එකත් තාපදායක ප්‍රතික්‍රියාවක්. හරි. අම්ල හා භෂ්ම අතර සිදුවන උදාසීනීකරණ ප්‍රතික්‍රියාවද තාපදායක ප්‍රතික්‍රියාවක්. උදාහරණයක් ඇරෙයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා HCl අතර ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. ජීවී දේහ තුළ සිදුවන සයිලී සුසන ක්‍රියාවලියද තාපදායක ප්‍රතික්‍රියාවක් වෙනවා. දැන් ඕගලන්ගේ පෙළපොතේ සඳහන් වෙනවා ඊට පහලින් සමීකරණයක්. ඒක තියෙන්නේ කැල්සියම් ඔක්සයිඩ්. අපි පිලිස්සු හුණු කියලා හඳුන්වන්නේ මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ්. කැල්සියම් ඔක්සයිඩ් ජලයත් එක්ක නැත්නම් කැල්සියම් ඔක්සයිඩ් ජලයට දාපුවම එතනදී භාජනයේ විශාල රත් වෙලා ජලයේ නැත්නම් මිශ්‍රණයේ නැටීම සිදු වෙනවා. ඒ නිසා මේ තාපදායක ප්‍රතික්‍රියාව ඊටම වැදගත් තාපදායක ප්‍රතික්‍රියාව. ඊළඟට අපි අවධානය යොමු කරමු තාප අවශෝෂක ක්‍රියාවලිය පිළිබඳව. අපි සමහර ප්‍රතික්‍රියා රසායනික ප්‍රතික්‍රියා තාපදායක කියලා හිතේ තියාගෙන හිටියට එයාගේ තියෙන්න ඕනේ තාප අවශෝෂක ප්‍රතික්‍රියා තමයි අපි ඊළඟට සලකා බලන්නේ. ඉතින් මේ නිසා හත් ශාකවල සිදුවන ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාව බලන්න ඒකෙත් කාබන් ඩයොක්සයිඩ් ජලයේ අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන සූර්ය ශක්තිය උපකාරී කරගෙන, කියන්නේ පද්ද බාහිරින් ශක්තිය සපයනවා. එහෙනම් බාහිරින් ප්‍රතික්‍රියාව සිදු වෙන ශක්තිය අවශ්‍ය නම් මේක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙනවා. ක්ලෝරොෆිල් යොදාගෙන, ක්ලෝරොෆිල් වලින් තමයි සූර්ය ශක්තිය උරාගන්නේ. ග්ලූකෝස් හැදෙනවා C6H12O6 කියලා. ඊට අමතරව ග්‍රෑම් 60ක් සමා වෙන්න දැන් මේ තාප දැන් සූර්ය ශක්තිය උපකාරී කරගෙන ජලය හා කාබන් ඩයොක්සයිඩ් වායුව යොදාගෙන අමුද්‍රව්‍ය ලෙස ග්ලූකෝස් හැදීම, තමතරව අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් පිටවීම අපි කියනවා ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේදී තමයි මේ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. එතනදී බාහිරින් සූර්ය ශක්තිය සැපයිය යුතු නිසා මොකද වෙන්නේ? මේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙනවා. පද්ධතියට උෂ්ණත්වය අවශ්‍ය වෙනවා. ප්‍රතික්‍රියාව සිදු වෙනවා. ඊළඟට බොහෝ රසායනික සංයෝග වල තාප වියෝජනයේද තාප අවශෝෂක ක්‍රියාවලියක් වෙනවා. උණුගල් දහනයෙන් පිලිසු උණු නිපදවීම, ඊළඟට බලමු කැල්සියම් කාබනේට් උණුගල් දහනය පිළිස්සූරු නිපදවීම අපි සලකා බලමු. එතකොට කැල්සියම් කාබනේට් ඝණය රත් කරපුවාම සෙල්සියස් අංශක 800කට 900කට වගේ අගයකට මේ කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් කියන පිළිස්සූණු බවට පත් වෙනවා. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් වායුව විශාල ලෙස මුදා හැරෙනවා. එතකොට ඔය වගේ තාප අවශෝෂක ප්‍රතික්‍රියා තියෙනවා.